අමාත්‍යංශ නිවේදන බඳුරු ගුණවදරමැතුමා
ගරු කතානායකතුමනි
අපි පැය භාගයක් ඔය ප්‍රශ්න නැති කරා
ගරු කතානායකතුමනි පසුගිය කාල පරිච්ඡේදය තුලදී අපේ රටේ දැවැන්ත අර්බුදයක්ව පැවතුණා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දහස් ගණන් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු වෙන හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවන්න බැරි වෙලා තිබුණා ඒට හේතුව තමයි 2022 වර්ෂයේදී අපේ රටේ නිදාසින් පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථිකයේ ඍණාගයක් ගැනීම හේතු කොටගෙන කොවිඩ් 19 වසංගතයෙන් පසු ආර්ථික අවපාතය සමග මුළු රටම සම්පූර්ණයෙන් නතර වුණා. ඒ නිසා මහා පරිමාණ මධ්‍ය පරිමාණ කුඩා පරිමාණ කියන කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් ගෙවන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් විවිධ උද්ඝෝෂණ කළා, පිකටින් කරා, බැනාඩ ගැව්වා, අවලාද අපහාස උපහාස කළා. ඒත් රජයට කෙසේවත් ඒ මුදල් ගෙවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ තිබුණ බරපතල තත්ත්වය කොතරම්ද කියනවා නම් ගරු කතානායකතුමනි 2022 වර්ෂයේදී ඒ 31/5/2022 බිල්ස් ඉන් හෑන්ඩ්ස් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව අතේ තිබුණ බිල්පත් බිලියන 68.3 2022 දෙසැම්බර් මාසයේ වෙනකොට අපිට වියදම් කරන්න බිල්පත් ඇවිල්ලා තිබුණා බිලියන 97ක් 2023 අපිට තිබුණා බිලියන 202ක් 2024 පෙබරවාරි මාසයේ වෙනකොට තවත් බිලියන 61ක් ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරී විසින් වියදම් දරන්න තිබුණා බිලියන 361ක් බිලියන ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයට කිසිසේත් මම දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා කවුරු රටේ ජනාධිපති වුණත් කවුරු රටේ මුදල් ඇමති වුණත් මේ ආණ්ඩුවකට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් දරන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ කියලා කිසිම රජයකට රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විශ්‍රාම වැටුප් සමෘද්ධි ඇතුළු අනිකු සානාධාර රාජ්‍ය ණය සඳහා පොලී ගෙව්වට පස්සේ කිසිම ප්‍රාග්ධන වියදමක් දරන්න සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කවදාක්වත් 2022 වර්ෂයේදී ගරු කතානායකතුමනි මුළු රජයේ බදු ආදායම බිලියන 1765යි රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප් 1265ක් ගියාම 72ක් 506ක් සමෘද්ධි ගෙව්වහම මුළු බදු ආදායම ඉවර වෙනවා 2023 වර්ෂයේදී මුළු සියලුම ආදායම් බදු විතරක් නෙමෙයි ඔක්කොම ඒවා ට්‍රිලියන 3යි ට්‍රිලියන පුනරාවර්තන වියදම් විතරක් ගත්තාම ට්‍රිලියන 4යි ඉතින් පුනරාවර්තන වියදම 2023ෙත් දරන්න බෑ මේක තමයි ඇත්ත 2023 වර්ෂයේදී එළියට ගිහිල්ලා තියෙනවා අනිත් වියදම් ණය ගිවීම ප්‍රාග්ධන වියදම් ඔක්කොම ට්‍රිලියන 13ක් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ 3යි 10ක් ණයට අරන් තමයි කරලා තියෙන්නේ ඉතින් මොන ආණ්ඩුවවත් මේක තමයි ඇත්ත ඒ නිසා අපිට භාණ්ඩාගාරයේ කොමාරි රෝල් කළා ලබලා දීලා තියෙනවා අක්මුදල් වලින් 2022 ජුනි මාස සිට බිලියන 30.9යි 2023 බිලියන 144යි 2024 පෙබරවාරි බිලියන 61යි එකතුව බිලියන 237යි ඊට පස්සේ කොහොමවත් මුදල් භාණ්ඩාගාරයට එන්නේ නැති නිසා බැඳුම් කරයක් නිකුත් කළා. පළවෙනි වතාවට ඉතිහාසෙ බොන්ඩ් එකක් ඉෂු කළා. ඒක වට්ටම් කරලා හොයලා දීලා තියෙනවා බිලියන 66ක් 2023 බිලියන 2022 බිලියන 97ක් දැන් සෝරි බිලියන 66ක් 2023 බිලියන 57ක් ඔක්කොම බිලියන 124ක්. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි භාණ්ඩාගාරයේ මේ විවිධ ආකාරවලින් හොයලා සියලුම කොන්ත්‍රාත්කාරයන්ට බිලියන 361ක් ගෙවලා තියෙනවා. අද තව ගෙවන්න තියෙන්නේ බිලියන 5ක් පමණයි. සියලුම හිඟ මුදල් මාර්ග සංවර්ධන අධිකාරී විසින් ගෙවන්නෙම කරලා තියෙනවා. මේ විශේෂත්වය වෙන්නේ කතානායකතුමනි, මේසා විශාල මුදලක් ගෙවනකොට මම මේ සියලුම කොන්ත්‍රාත්කාරයෝ කැඳවලා තියෙනවා අමාත්‍යාංශයට. කැඳවල මම ඔවුන්ට කියලා තියෙනවා මේක විශාල මුදලක්, මේ ගණන් හදලා ගෙවීම කරනකොට එක්කෙනෙක්වත් අපේ අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරු හෝ කිසිම කෙනෙක් මුණ ගැහෙන්න එපා. කාටවත් ප්‍රමුඛතා අනුපිළිවෙලකට දුන්නේ නැහැ කියලා එක එක විදියට දෙන විවිධ හිතවත්කම් වලට දෙන ක්‍රමයක් හදන්නත් එපා. අපි හැම කෙනෙක්ගේම ගිණුම් අංකය දීලා යන්න තමන්ගේ බැංකු ගිණුමට බැර වෙනවා. කිසිම කෙනෙකුට සන්තෝෂමක් වට්ටමක් කොමිස් මුදලක් දෙන්නේ නැතුව ඉතිහාසයේ පළවෙනි වතාවට බිලියන 300 ගණක් ගෙවලා තියෙනවා. කිසිම කෙනෙකුට තව සතයක්වත් අනියම් ආකාරයේ ගෙවීමක් ප්‍රතිලාභයක් ගෙවන්නේ නැතුව. ඒ නිසා අපි ඔවුන්ට කිව්වා මේ බිලියන 300 බිලියන 361 කියන්නේ කතානායකතුමනි, මේ වර්ෂයට මම මේ රටේ සමස්ත රට තුල පාරවල් සඳහා වෙන් කරලා තියෙන අය බිලියන 20යි. මේ 2024ට මේ බිලියන 361 පරණ බිල් ගෙවන්නේ නැතුව පාරවල් හැදුවා නම් පාරවල් කිලෝමීටර් 18,000ක් 20,000ක් හදන්න තිබුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන් විශාල ලෙස හිර වෙලා හිටියා. ඔවුන් බැංකු වලට අසාමාන්‍ය ලෙස ණය වෙලා තිබුණා. පොලී විශාල ප්‍රමාණයක් ගෙව්වා. ඔවුන්ගේ යන්ත්‍ර සූත්‍ර යරාදී දේපොළ උගස් වෙලා තිබුණා. ඒ සියල්ලෙන් ඔවුන් නිදහස් කළා. දැන් කතානායකතුමනි, මට මේ ගරු සභාවට දැනුම් දිය යුතු වැදගත් කරුණ තමයි මීට පස්සේ ලංකා ඉතිහාසයේ ඉදිරියට එන ආණ්ඩුවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය විනය සඳහා කොන්දේසියක් පනවලා තියෙනවා. කාටවත් ණයට බිල්පත් වලට ඉදිරියට කොන්ත්‍රාත් වැඩ කටයුතු කරන්න බෑ. කිසිම බිල්පතක් මාස 3කට වඩා පමා කරලා ගෙවන්න බෑ කොන්ත්‍රාත් කරුවන්ට. සෑම බිල්පතක්ම ආයතනයකට ලැබුණොත් රජයේ ඒ බිල්පත් මාස 3කට කලින් ගෙවන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ තමන්ට බිල්පතක් ලැබුණොත් මාසයක් ඇතුළත ගෙවන්න. ඒකට ආණ්ඩුව අත්සන් කළා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. මේ මුදල් හිරවීම මේ විදියට රෝල ගිහිල්ල ඉවරලා රටවල් බංකොලොත් වෙන එක නතර කරන්න අවශ්‍ය විධිවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ඇති වෙලා තියෙන විස්තීර්ණ ණය ගිවිසුම් වල කොන්දේසි වලට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මින් ඉදිරියට කොන්ත්‍රාත්කරුවන් අමාරුවේ දමන ක්‍රමයක් නැතුව රට ඉදිරියට එන කාලවලදී කවුරු ආණ්ඩු කළත් එයට ආණ්ඩු කරන් යාමේ ක්‍රමවේදයක් ඇති වෙනවා. ඒක හොඳ දෙයක්. ඒ නිසා විශ්වසනීය භාවයකින් යුතුව ඉදිරි කාල පරිච්ඡේදය තුළදී තියෙන මූල්‍ය කළමනාකරණය තුළ තිබෙන මුදල් වලට විතරයි වැඩ කරන්න පුළුවන්. ඊට වඩා දේවල් අලි දෙනවා, කොටි දෙනවා, අනෙක දෙනවා, මේක දෙනවා කිව්වට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. කරන්න පුළුවන් දේට විතරයි මේ ගරු සභාවට මුදල් වෙන් කරන්න පුළුවන්. ඒ අනුව විතරයි ගෙවීම් කරන්නත් පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඉවසීමෙන් මේ මුදල් ගන්නකම් විවිධ අවලාද අපහාස උපහාස කරමින් සිටි සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඉවසන් සිටීම ගැන ප්‍රචණ්ඩත්වයේ දියත් නොකොට.
දැන් අපි කාලයක නාස්ති කරලා තියෙනවා. විපක්ෂ නායකතුමා
ඊයේ දිනේ පාටලි චම්පික රණවක මැතිතුමා ක්‍රම සහ විධි පිළිබඳ කාර්යක සභාවේ සභාපතිවරයා හැටියට මේ දෙවෙනි වාර්තාව ටේබල් කරා. මේ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා විශාල ප්‍රමාණයක් බදු ගෙවීම් පැහැර හැරපු මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා විශාල ප්‍රමාණයක්. එතකොට ඒ අයගේ බදු අය කරගන්නේ නැතුව ඒ අයව බදු දැලට හසු කරගන්නේ නැතුව සභානායකතුමා ටැක්සබල් ඉන්කම් එක පටන් ගන්නවා ලක්ෂෙන් පස්සේ. ඇත්තටම ඔබතුමාලට ඒක 250,000 කරගන්න පුළුවන්. වැට් එක දාලා තිනවා 18%. ඇත්තටම ඔබට වැට් එක අඩු කරන්න පුළුවන්. ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දුන්නා ඩිපොසිට් එක තමන්ගේ ඉතිරි කිරීම වලට 15%. ඒක කපලා තිනවා 8%. කොහොමද මේ රටේ ජේෂ්ඨ පුරවැසියන් තමන්ගේ ඖෂධ ටික තමන්ගේ ඕනෑපාකම් ටික පිරිමහ ගන්න. ඉතින් මං අහන්න කැමති මේ ක්‍රම සහ විධි වාර්තාවේ අඩංගු වෙලා තිබෙන බදු පැහැර හැරීම. ඒ කියන්නේ හිතාමතාම අය කරගන්නට තිබෙන බදු පැහැර හැරපු බදු ටික අය කරගන්නේ නැතුව ආණ්ඩුව වැට් එක නගනවා. ලේසියට. ආණ්ඩුව ඇත්ත වශයෙන්ම ටැක්සබල් ඉන්කම් එක 250,000 250,000 පටන් ගන්න පුළුවන්. ඒක තමයි අපේ රටේ වෘත්තීය වේදීන් ඉල්ලීමක් කරන්නේ. අපේ බුද්ධි ගලණයට ප්‍රධාන හේතුවක් ඒක. මේ ටැක්සබල් මේක පටන් ගන්නයි කියලා 250,000. ඉතින් ඒව කරන්නේ නැතුව ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක ඉතිරි කිරීමේ ඉන්ට්‍රස්ට් රේට් එක පොලි ආදායමක් දෙන්නේ නැතුව වැට් එක අඩු කරන්නේ නැතුව මේ රජය මෙන්න මේ ක්‍රම සහ විධි වාර්තාවේ තියෙන මේ තොරතුරු ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ රටේ ඉන්න සුපිරි කෝටිපතියන් සුපිරි පෝසතුන් ආරක්ෂා කරනවා. මං කියන එක අසාධාරණයි කියලා කරුණා කරලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් සිටින මේ අවස්ථාවේ මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ක්‍රම සහ විධි වාර්තාවේ ඉතාමත්ම වැදගත් වාර්තාවක් බොහොම පැහැදිලිව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා තිබෙනවා බදු පැහැර හැරපු සුපිරි කෝටිපතියන් ප්‍රකෝටිපතියන් පිළිබඳව කරුණා කරලා බදු දැලට ඒ අයව හසු කරලා වැට් එක අඩු කරන්න වැඩිහිටි පුරවැසියන්ට ලබා දෙන ගිණුම්වල පොලිය 15% කරන්න ඒ වගේම ටැක්සබල් ඉන්කම් එක 250,000 ආරම්භ කරන්න ලක්ෂෙන් එපා කරන්න. එතකොට අනිවාර්යයෙන්ම බුද්ධි ගලණය නතර වෙයි. මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට උත්තර දෙන්න කියලා.
ඔබතුමා උත්තර දෙනවද? හරි කතා කරන්න.
දිවාහාර වේල දරුවන් 116කට ලබා දීම සඳහා ගනුපු තීන්දුව 111 සීමාව 16 දක්වා ඉහළ නැංවීම අපි අගය කරන කාරණාවක්. 121 විය යුතු නමුත් මේ මොහොතේ 16ක් දක්වා යෑම ඉතාම හොඳ දෙයක්. නමුත් ගරු සභානායකතුමනි, රජයේ ආධාර ලබන උපකෘත පාසල් කියලා කියන විශේෂ හැකියාවන් සහිත ආබාධ සහිත දරුවන් ඉන්න පාසල් තියෙනවා. ආධාර ලබන පාසල් 27ක් ලංකාවේ. ඒ 27 දරුවෝ ඉන්නේ 2,800ක් පමණ ප්‍රමාණයක්. එනිසා ගරු ඔබතුමාගේ අධ්‍යාපන ඇමතුමා සභානායකතුමා විදියටත් මුදල් අමාත්‍යංශයට අවධානය යොමු කරනවා. ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ දිවාහාර වේල නිල ඇඳුම් ලැබෙනව ඔවුන්ට, පොත්තික ලැබෙනව ඔවුන්ට. ඒ නිසා මේ දිවාහාර ඉතාම අහිංසක දුප්පත් දරුවෝ මෙතන ඉන්නේ. දිවාහාර වේලත් මේ ළමයි 2,800ට මේ උපකෘත පාසල් 27 ඉන්න ලබා දීමට කාරුණිකව තීන්දුව ගන්න කියලා.
අධ්‍යාපන ඇමතුමා,
ගරු දලසලාපරම ඇතුමා මට දුරකථන කතා කළා. ඒ ෂණයකින්ම මම උපදෙස් දුන්නා මේ වෙන විට ඒ ලියුම යනවා අවශ්‍ය උපදෙස් ටික යනවා ඔය 27 දරුවන්ට දිවාර වේල දෙන්නයි කියලා.
හරි, මුදල් ඇමතුමා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, ගරු ප්‍රේක්ෂණායතුමා යොමු කළ ප්‍රශ්නය ක්‍රම සහ විධි කාර්ක සභාවේ ඉදිරිපත් කරපු කරුණු ඉතාම වැදගත්. අපි ඒක ඉතාම ගැඹුරින් පරිශීලනය කරලා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු වාර්ය ඒ සතිය තුළ ඉතා පැහැදිලි වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අතර මගේ සාමාන්‍ය දැනීමෙන් කරුණු කිහිපයක් කියන්න අවශ්‍යයි. අපි මේ කතා කරන්නේ වසර 30ක තිර ගොඩ ගැහිච්ච හිගබදු ප්‍රමාණයක් ගැන ගරු කතානායකතුමනි. මෙන් 135ක් ප්‍රමාණයක් අපි මේ කෙටිකාරයේ අය කරගෙන තියෙනවා. මෙන් 90ක් තියෙන්නේ නඩු මාර්ගයේ ගරු කතානායකතුමනි. මේ රටේ බදු ගවන්නෙකුට විවිධාකාරයේ අභියාචනා ඉදිරිපත් කිරීමේ නඩු කීමේ අවස්ථාවක් තියෙනවා. වසර ගණන් සමහර විට මේ නඩු ඇදගෙන යෑමේ හැකියාවකුත් ඔවුන්ට තියෙනවා. දැන් රේගුවේ තියෙන හිගමුදල ගත්තොත් එන් 90ක් තියෙන රාජ්‍ය ආයතන වලින් රේගුවට ගෙවන්න තියෙන බදු. දැන් සුරා බදු බැලුවොත් මේ 60%ක් දඩ තියෙන්නේ මේ ඔවුන්ට ගේමිට නියමිත ප්‍රමාණයට. අපි යම්මයික් සුරා බද්දා ගේම ප්‍රමාද වුණොත් මාසිකව 3%ක දඩයක් එකතු කරනවා. මේ සියල්ල එකතු වෙලා තියෙන. ඉතින් අපි මේ රටේ බදු ගෙවන ජනතාවට මම වගකීමෙන් කියන අපි කිසිදු කෙනෙකුට විශේෂ සහනයක් දෙන්නේ නැහැ. හැම අඟහරුවාද දවසකම පැය කිහිපයක් සාකච්ඡා කරමින් මේවා අය කර ගැනීම පිළිබඳ අපි දැඩි වෙහෙසක් ගන්නවා. මොකද මේ වාර්තා සහ ප්‍රායෝගිකත්වය අතරත් ලොකු වෙනසක් තියෙනවා ගරු කතානායකතුමනි. නමුත් මේ සියලු කරුණු පැහැදිලිව අරගෙන මම මේ සභාවට පැහැදිලි වාර්තාවක් ඊළඟ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ නඩු සම්බන්ධව මේවා තවදුරටත් කඩිනම් කිරීම සඳහා ගරු අධිකරණ ඇමතිතුමා සමග සාකච්ඡා කරලා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
හරි, බොහොම ස්තුතියි.
මේකේ බොහොම බරපතල කාරණාවක් තියෙනවා. ඊයේ පාට්ලි ඇමතිතුමාත් එක කිව්වා, ඔය ලික කම්පනීස් වලට ඇත්ත වශයෙන්ම ඒගොල්ලොන්ගේ බලපත්‍රය, ඒ කියන්නේ මධ්‍යසාර ආයතන වලට බලපත්‍රය අත්හිටිව්වා. අත්හිටිව්වේ බදු නොගෙවීම තුළ. හැබැයි දැන් ඒ බදු නොගෙවපු බදු ආපහු අය කරගන්නටත් ඉස්සෙල්ලා ආපහු බලපත්‍ර දීලා තියෙනවා. ඒක එතුමා මේ සභාවේ ඊයේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඒ වගේ වැරදි කටයුත්තක් සිදු වෙලා තිබෙනවා නම් ඒක වහාම නිවැරදි කරලා ඒ අයට ඒ අයගෙන් අය වේ යුතු බදු ටික අනිවාර්යයෙන්ම අය කරගන්නට ඔබතුමාලා කටයුතු කරන්න. අනිත් එක ගරු ඇමතිතුමා, දැන් ඇත්තටම මේ ක්‍රම සහ විධි කමිටුවෙන් මේ තොරතුරු ඉදිරිපත් වුණා. ඇත්තටම ඔබතුමාලට ක්‍රමවේදයක් නැද්ද භාණ්ඩාගාරය තුල මේ තියෙන තොරතුරු ටික ඒක රාශී කරගෙන මේවට ක්‍රියාදාමයක් දියත් කරන්න? මේක මේ ක්‍රම සහ විධි කමිටුවෙන්ම යෝජනා එනකන් ඉන්නට ඕනද? ඒ තරම්ම මේ රජයේ අකාර්යක්ෂමද කියලා මම අහන්න කැමතියි.
ධන්නමතුමා,
මම පැහැදිලිවම කිව්වේ මේ ක්‍රියාකාරීත්වය සහ වාර්තා අතර ලොකු පරස්පර තත්වයක් ප්‍රායෝගිකව තියෙනවා. ඒ නිසා අපි හැම සතියකම ගරු කතානායකතුමනි හැම අඟහරුවාදා දවසකම අද දිනේ පැය කිහිපයක් සාකච්ඡා කරමින් මේවා අය කර ගැනීමට කටයුතු කරනවා. මම කිව්වේ නීතිමය වශයෙන් අපිට තියෙන බාධා තමයි ප්‍රධාන වශයෙන්. දැන් අපි ඔය මෙතුමා කිව්ව කාරණාව මේ සුරා නිෂ්පාදකයන්ගේ හිගබදු අය කර ගැනීමට අපි පාවිච්චි කළ එක උපක්‍රමයක් තමයි මේ මෙතෙක් පාවිච්චි කරලම නැති දැඩි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. මේ බලපත්‍රය නොදී ඉඳලා ඔවුන්ට බලපෑම් කරලා. හැබැයි බලපත්‍රය නොදී ඉඳලා සම්පූර්ණ නිෂ්පාදනය නතර වුණොත් අපිට ගන්න තියෙන කිසිදු මුදලක් ගන්න ලැබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මම කිව්වේ ප්‍රායෝගිකත්වය සහ වාර්තා අතර තියෙන වෙනසත් එක්ක තමයි භාණ්ඩාගාරය සටන් කරන්නේ. ඒ නිසා මම ඔබතුමා කියන මේ සියලු කාරණා ප්‍රමසා විධිකාරක සභාවේ කරුණුත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී ඔබතුමාගේ අවසරය පරිදි ඉතා පැහැදිලි විස්තරයක් මේ සභාවට කරන්න. හැබැයි මම මේ රටේ බදු ගෙවන ජනතාව වෙනුවෙන් කියනවා ගරු කතානායකතුමනි, අපි කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට විශේෂයක් සලසන්නේ මේ බදු අය කරගැනීමේදී.
ඔව්, මොකද්ද ගෙවින්ද කුමාරතිංගවන්තුමා?
කතානායකතුමනි, මේ දවස්වල අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයක් අනුව මේ රටේ ඒ පාස්කු ප්‍රහාරයට විදේශීය මැදිහත්වීම් ගැන විශාල වශයෙන් කතා වෙනවා. දැන් අද වෙනකොට අපේ රටට අයත්ව තියෙන කච්චතිව් දූපත අපිට අහිමි වෙන්න යනවාද කියන විශාල සැකසංකත් මතුවෙලා තියෙන ඒ අපේ පැවැත්මම විදේශීය මැදිහත්වීම් තුල අභියෝගයට ලක් වෙන තත්ත්වයක් මතුවෙලා තියෙනවා. ඒ ඊයේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් මතු කරපු වෙලාවේ මගේ අතින් මම පිළිගන්නවා මගේ අතින් වැරද්දක් වුණා, තානාපති කාර්යාලය කියලා කියුණා, ඔබතුමාගේ ප්‍රකාශයේ තානාපති කාර්යාලය කියලා සඳහන් කළා නැහැ. හැබැයි මේ ඔබතුමාගේ ප්‍රකාශයේදී ඔබතුමා කරපු ඉතාම පැහැදිලිව ඔබතුමා ප්‍රකාශ කළා තියෙනවා වගකිය යුතු කතානායකවරයෙකු ලෙස මෙතුවක් කල නිහඬව සිට රටේ මහජනතාව වෙත අනාවරණය නොකළ සිද්ධියක් අද මා ඔබට ප්‍රකාශ කරන්න කැමැත්තෙමි.
ඔබතුමා ඔකට වෙනම විවාදයක් ඉල්ලන්න කරුමන්
තමයි. මේකෙදි පැහැදිලිව
සෙල්රාජ කරේන්ද්‍ර මැතිතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ.
அதற்கு முன்னதாக ஹொனரபிள் ஸ்பீக்கர் ஐ வாண்ட் டு ஆஸ்க் சம்திங் ஒன் க்வெஸ்சன் ஃப்ரம் ஸ்டேட் மினிஸ்டர் கேன் ஐ ஆஸ்க்
எஸ் ப்ளீஸ் யூ கோ அஹெட்
கௌரவ நிதி ராஜாங்க அமைச்சர் அவர்களே இந்த மூத்த பிரஜைகளுக்கான வட்டி வருமானம் அந்த அவர்களுக்கு வழங்கப்படுகின்ற அந்த இன்ட்ரெஸ்ட் 15% 7% குறைக்கப்பட்டதனால் அவர்கள் பாரிய நெருக்கடிகளை எதிர்கொள்கின்றார்கள். அவர்களுக்கு வேறு வித வருமானங்கள் எதுவும் கிடையாது. அதன் காரணமாக அந்த அவர்களுக்கு வழங்கப்படுகின்ற அந்த இன்ட்ரெஸ்டை மீளவும் 15% அதிகரிப்பதற்கு நீங்கள் ஏதாவது நடவடிக்கை எடுக்கக்கூடியதாக இருக்குமா? அது தொடர்பாக மிக கரிசனையோடு நீங்கள் பரிசீலிக்க வேண்டும் என்று
கேட்டுக்கொள்கின்றேன். சங்கதி பிரச்சனையாக ஹெபை ரட்டக்க பொலி அனுபாத்தை அடுக்கல விட்ட சாமானியம் இத்தரு கிரீமே கிணுமல சந்தாலபாதன் பொலி அனுபாத்தை தடு வேணும் அப்படி சீட்ட பஹாலோட தாசேட்ட சீட்ட பஹாலவா இத்தரு கிரீம் அனுபாத்தை லபாதியில தமாய் அப்படி மே மகா உத்தமனே நவத்தகத்து அப்படி சீட்ட அட்டாய் தசம் பகட கிணத்தீனும் ஏக இத்தரு கிரீம் இத்தா தடிவ பலப்பானோம் நமக்கு துமா கிவ காரணாவ அணுவ அப்பே விசேஷ சலக்கில் பாஜன வேலாத்தினோ கொஹமத அப்பி மேக்கின பிரிசுவல்ட்ட எம்சி சாணியா தென்னிக்கல ஹெம தினவனா அப்படி பெஹதில முதல பேங்குவல்ட்ட மகாபாண்டாகாரின் லபாதி யுத்துய் அப்படி கேன அவதானி உம்கர்ணும்.
ஹொனரபிள் மெம்பர் ப்ளீஸ் கோ ஹெட் வித் யுவர் பிரிவிலேஜ் மேட்டர்.
கௌரவ சபாநாயகர் அவர்களே, எனக்கு இழைக்கப்பட்ட அநீதி தொடர்பாக நான் தங்களுடைய கவனத்தை ஈர்க்க விரும்புகிறேன். சட்டவிரோதமான கைது மற்றும் துன்புறுத்தல்கள் தொடர்பாக விசாரணை செய்து குற்றவாளிகளுக்கு தண்டனை பெற்றுக் கொடுக்கவும் இழப்பீடு பெற்றுத் தரவும் கோருகின்றேன். செல்வராஜா கஜேந்திரன் பாராளுமன்ற உறுப்பினராக ஆகிய நான் கடந்த 8/3/2024 அன்று மகா சிவராத்திரி சமய வழிபாடுகளில் கலந்து கொள்வதற்காக வவுனியா மாவட்டம் வவுனியா வடக்கு பிரதேசியலாளர் பிரிவில் உள்ள ஒலுமடு கிராம சேவர் பிரிவில் அமைந்துள்ள வடுக்குநாரிமலை ஆதிசிவன் ஆலயத்தினை நோக்கி பயணமாகியிருந்தேன். ஆலயத்திலிருந்து சுமார் 6 கிலோமீட்டர்களுக்கு முன்னதாக போலீசாரால் வீதி தடைகள் ஏற்படுத்தப்பட்டதுடன் குறித்த ஆலயத்திற்கு வழிபாட்டிற்கு விரைவில் செல்ல முடியாதென தடுத்து நிறுத்தப்பட்டிருந்தோம். நானும் அங்கு பிரசன்னமாயிருந்த நாடாளுமன்ற உறுப்பினர் கௌரவ சுவஞானம் ஸ்ரீதரன் அவர்களுமாக ஏனைய பக்தர்களுடன் ஆலய நிர்வாகத்தினருடனும் இணைந்து விதித்தடையை செய்து நின்ற போலீசாரை அணுகி குறித்த ஆலயத்திற்கு சென்று வழிபாடு செய்ய அனுமதிக்குமாறு கோரினோம். அதன்போது போலீசார் அனுமதிக்க முடியாதென்று மறுத்துவிட்டார்கள். அதன்போது நாம் ஆலய வழிபாட்டினை தடுப்பதாய் நீதிமன்ற தடை உத்தரவு உள்ளதா இருந்தால் அதனை காண்பிக்குமாறு கோரினோம். எனினும் நீதிமன்ற தடை உத்தரவு இல்லை எனினும் அனுமதிக்க முடியாதென்று மறுத்துவிட்டார்கள். அவ்வாறாயும் நீதிமன்ற தடை உத்தரவு இல்லாத விடத்து அரசியலமைப்பின் பிரகாரம் நமக்குள்ள மத சுதந்திரத்தினை நீங்கள் தடை செய்வது சட்டவிரோதமானது என சுட்டிக்காட்டிய நாம் ஆலயத்தை நோக்கி ஆலய நிர்வாகத்துடன் பொதுமக்களுடன் இணைந்து கால்நடையாக பயணத்தை ஆரம்பித்தோம். வாகனங்களை எடுத்துச் செல்வதற்கு போலீசார் அனுமதிக்கவில்லை. அதன் காரணமாக நாம் ஆலய வழிபாட்டிற்காக அங்கு வந்திருந்த ஏனைய பக்தர்களுடன் சுமார் 6 கிலோமீட்டர்கள் தூரம் கால்நடையாக செல்ல நிர்பந்திக்கப்பட்டோம். தற்போது காலநிலை மிகவும் வெப்பமடைந்து வரும் நிலையில் கொளுத்தும் வெயிலில் நடக்க முடியாத நிலை ஏற்பட்டு ஆலய வழிபாட்டிற்கு செல்லாமல் திரும்பிச் செல்ல நிர்பந்திக்கும் நோக்கிலேயே போலீசார் அவ்வாறு மனிதாபிமானமற்று நடந்து கொண்டார்கள். மிக கடுமையான வெயிலில் நீண்ட தூரம் நடந்து சென்றமையினால் அனைவரும் மிகவும் கடுமையாக களைத்து போயிருந்தோம். ஆலயத்திற்கு வருகை தரும் பல நூற்றுக்கணக்கான பக்தர்களது குடிநீர் தேவையை நிறைவு செய்வதற்காக ஆலய நிர்வாகத்தினால் எடுத்து வரப்பட்ட குடிதாங்கி ஏற்றிய உழவு இயந்திரத்தை போலீசார் தடுத்து நிறுத்தியிருந்தனர். அதனால் அதிக தாகம் காரணமாக ஆலயத்திற்கு அண்மையில் இருந்த நீரோடை ஒன்றில் இருந்து சுகாதாரமற்ற நீரை பருக வேண்டிய நிலை பலருக்கு ஏற்பட்டது. நானும் அந்த நீரையே பருக வேண்டி நிர்பந்திக்கப்பட்டேன். தொடர்ந்து ஆலய பகுதியில் தங்கியிருந்து சைவ மக்களது முழுமுதற் கடவுளாகிய சிவனை நோக்கி பஜனையில் ஈடுபட்டுக் கொண்டிருந்த போது அந்த பகுதிக்குள் நெடுங்கேணி போலீஸ் நிலைய பொறுப்பதிகாரி செனவிரத்ன மற்றும் கனகராயன்குள போலீஸ் நிலைய பொறுப்பதிகாரி சுனில் ரத்னாயக்க மற்றும் உதவி போலீஸ் அத்தியட்சகர் பிரபாஸ் காலகி ஆகியோரது தலைமையில் சப்பாத்து கால்களுடன் உள்நுழைந்த ஆண் போலீசாரும் பெண் போலீசாருமாக ஆலய விக்கிரகங்களை உலக்கியும் பூஜை பொருட்களை உலக்கியும் பக்தர்களை உலக்கியும் அச்சுறுத்தி வெளியேற நிர்பந்தித்தார்கள். எனினும் அனைத்து பக்தர்களும் தொடர்ந்து அவ்விடத்தினை விட்டு அகலாமல் வழிபாடுகளில் ஈடுபட்டுக் கொண்டிருந்தோம். சுமார் 7:30 உதவி போலீஸ் அத்தியட்சகர் பிரபாஸ் காலகி மற்றும் நெடுங்கேணி போலீஸ் நிலைய பொறுப்பதிகாரி செனவிரத்ன மற்றும் கனகராயன்குள போலீஸ் நிலைய பொறுப்பதிகாரி சுனில் ரத்னாயக ஆகியோர் கைது உத்தரவுகளை வழங்கியவாறு போலீசாருடன் இணைந்து என்னையும் அங்கிருந்த ஏனைய 8 நபர்களையும் தாக்கி கைது செய்தார்கள். என்னை காலிலும் கைகளிலும் பிடித்து கொலை குற்றவாளியை தூக்குவது போன்று தூக்கிச் சென்றார்கள். எனினும் சுமார் 50 மீட்டர் தூரத்தில் என்னை கீழே போட்டு விட்டார்கள். போலீஸ் நிலையத்திற்கு கொண்டு செல்லவில்லை. கைது செய்யப்பட்டு கொண்டு செல்லப்பட்ட ஏனையவர்களாக தம்பிராசா மதிமுகராசா ஆலய ஆலய பிரதான பூசகர் துரைராசா தமிழ்ச்செல்வன் ஆலய நிர்வாகி மகேந்திரன் நரேந்திரன் மற்றும் சிவம் லக்ஷன் கந்தசாமி கௌரிகாந்தன் திலகநாதன் கிந்துஜன் இராசனத்திரம் விநாயகமூர்த்தி சுப்பிரமணியன் தவபாலசிங்கம் என்னுடைய உத்தியோகபூர்வ செயலாளர். மேற்படி கைது செய்யப்பட்ட 8 பேரில் பாராளுமன்ற உறுப்பினராகிய எனது செயலாளர் சுப்பிரமணியம் தவபாலசிங்கம் அவர்கள் சிவபக்தராகிய அவர் வேண்டுமென்றே இலக்கு வைக்கப்பட்டு நெடுங்கேணி பொலிசிலேயே பொறுப்பதிகாரி செனவீரத்தின உத்தரவில் எஸ்பி ஏஎஸ்பி பிரபாஸ் காலகே கனேராங்குளம் ஓஐசி ஆகியோரது முன்னிலையில் தவபாலசிங்கம் அவர்களது வேட்டி பலவந்தமாக அகற்றப்பட்டு அரை நிர்வாணமாக்கப்பட்டார். அதன்பின் காட்டுப்பாதை ஊடாக சுமார் 3 கிலோமீட்டர் தூரம் கடுமையாக தாக்கப்பட்டவாறு நடத்தி செல்லப்பட்டதுடன் அரை நிர்வாணமாகவே போலீஸ் நிலையத்திற்கு கொண்டு செல்லப்பட்டு அங்கு பல தேவைகளுக்காக கூடியிருந்த பெண்கள் பொதுமக்கள் முன்னிலையிலும் போலீஸ் பெண் போலீஸ் உத்தியோகர்கள் முன்னிலையிலும் நிர்வாணமாக இறக்கப்பட்டு போலீஸ் நிலையத்திற்கு கொண்டு சென்று அடைக்கப்பட்டார். அடிப்படை வசதிகள் எதுவுமற்ற சிறுநீர் மற்றும் துர்நாற்றம் வீசுகின்ற கூட்டுக்குள் அடைக்கப்பட்டார். நான் பாராளுமன்ற உறுப்பினர் என்பது நன்கு தெரிந்து கொண்டு வேண்டுமென்று உயிராபத்தை ஏற்படுத்தும் நோக்கில் அல்லது அச்சுறுத்தி அரசியல் செயல்பாடுகள் இந்த ஊரக்கட்ட நோக்கில் நன்கு திட்டமிட்டு என் மீதான தாக்குதல் மற்றும் கைது நடவடிக்கை மேற்கொள்ளப்பட்டது. போலீசார் இனவாதமாகவே செயல்பட்டார்கள், மதவாதத்துடன் செயல்பட்டார்கள். போலீசாரது மேற்படி செயற்பாடுகளால் மிக மோசமான மன உளைச்சலுக்கு உள்ளாக்கப்பட்டேன். எமது மத உரிமை மறுக்கப்பட்டுள்ளது. ஒன்று கூடும் சுதந்திரம் அடிப்படை மனித உரிமைகள் அனைத்தும் மீறப்பட்டுள்ளது. சுதந்திரமாக அரசியலில் ஈடுபட முடியாத அச்சுறுத்தல் ஏற்பட்டுள்ளது. என்னுடன் பணியாற்றினால் போலீசாரால் பழிவாங்கப்படுவோம் அவமானப்படுத்தப்படுவோம் என்ற அச்சம் பாராளுமன்ற உறுப்பினராகி என்னுடன் பணியாற்றும் உத்தியோகபூர்வ பணியாளர்களுக்கு ஏற்பட்டுள்ளது. அதனால் எனது கடமைகளை ஆற்ற முடியாமல் உள்ளது. இதன் மூலம் எனது கௌரவத்திற்கு அவகீர்த்தி ஏற்பட்டுள்ளது. மேற்படி சம்பவங்கள் தொடர்பில் உரிய விசாரணைகளை மேற்கொண்டு எனது செயலாளருக்கும் ஏற்பட்ட அவகீர்த்திக்கு இழப்பீடு பெற்றுத்தர வேண்டும் என்றும் குற்றவாளிகளுக்கு தண்டனை வழங்க வேண்டும் என்றும் கேட்டுக்கொள்கிறேன். நன்றி.
I will refer that to the privilege committee. The other team is going to cut to Aramba Kirima, but then we are going to cut to.
Karu Kathanayakathumani, Palmintuya Rasim, Ankeka Palmintuya Stavaraniyoga, Atai Vidhanavala, Sahavishyatara Mahathu Sekhwani Dina, Palmintuya Sin Sammatakarlada Yojanavi Kumakko Sandhahan Thibunada, Adadina Rasim Pathan Khalavela, Purubhaga Namaitiya Sita, Aparabhaga Pahaitiya Dakwa Vyutuya, அபரபாக 4 பார்லிமென்ட் ஸ்தாபர நியோக 8 கிரியாத்மக வீத்திய அபரபாக 5 கதாநாயகத்துமா பிரச்சனை நுவீம சா பார்லிமென்ட் கல்த்த வீத்திய
சபாய்க்கு
ஆய்
அங்க 2
பார்லிமென்ட் ரசிம் அங்க 2 அது தின விசிரயமேதி பார்லிமென்ட்வ 2024 அப்ரேல் 24 பதாதா பூர்வபாக 9 வனதே கல்த்த வீத்திய
சபாய்க்கு
ஆய்
யோஜனாங்க 3 சரித்திர ரத்னத்துமா ගරු කථානායකතුමනි සිව්වනක් අරණ පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
විස්තර යෝජනා මම විස්තර කරමු.
ප්‍රධාන වැඩි කටයුතු අංක 1 විවාදය ආරම්භ කරන්න.
අද දින කටයුතු අංක 1 2 3 සහ 4 ඉදිරිපත් කරන්න.
විවාදේ கஞ்சி சீம்பலா பீட்டியம் எத்துமா
கரு கதாநாயகத்துமணி
ஒப்புமான
திஸ்ட்ரிக்கே சகோதர மந்திரி துமாக நம்ம தான் மத்தக்கே கரு கதாநாயகத்துமணி உபத்துமான ஸ்தூதிவந்த வேணுவா உபத்துமா இதார விஸ்வாச பங்க யோஜனாவ அவசானே கருப்பு கதாவிதி உபத்துமா இதா வெதகத் காரணம் கனாவரணே கலா மே கரு சபாவட்ட ඒ කියන්නේ අර අරගලකාරී සමයේදී ඔබතුමාට විවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම ඒ කියන්නේ ජනාධිපති වගකීම බාර ගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට ඒ වගේම ගරු කථානායකතුමනි මම 9 සැඟවුණු කතාව කියලා පොතක් ඊට පෙර එළි දැක්වා ඒ පොතේ මම විවෘතව ඒ කරුණු සඳහන් කරලා තිබුණා ඔබතුමාට කුමන තානාපති කාර්යාලයේද කුමන තානාපති වරුන්ද සහ ඇතැම් දේශපාලඥයන් කවුරුන්ද ඒ බලපෑම එල්ල කළේ කියලා. ඒ වගේම මේ වෙන විට විවාදයට පාත්‍ර වෙච්ච ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පිටකවරේ තියෙනවා කුමන්ත්‍රණය කියලා මම දන්නේ නැහැ ඇතුලේ කුමන්ත්‍රණයක් තියෙනවද කියලා ඒ පොතේ ඇතුලේ. කෙසේ වෙතත් එහි සඳහන් වෙනවා දෙස් විදිස් බලවේග විසින් ඔහුට එම තනතුර අතහැර යාමට සිදු වූ තත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණු තුනම සත්‍ය දම් ඔබතුමා බොරුවක් කියනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මගේ හෘද සාක්ෂියට එකග මම මගේ කෘතියේ කිසි ලෙසකින්වත් බොරුවක් සඳහන් කළේ නැහැ. ඒ වගේම අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ දෙස් විදෙස් බලවේග විසින් තමාගේ පාලනය පෙරලා දැමීම සඳහා ක්‍රියා කළා කියන කාරණය හිතාමතා බොරුවක් සඳහන් කළා කියලා මම හිතන්නේ නැහැ. දැන් මේ කරුණු තුනම ඇත්ත නම් මේ ගිතා බරපතල තත්වයක්, මේ රටේ ස්වෛරීත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. මේක අපි අතීතයට පවරල දැන් ඉතින් වෙච්ච දේ වුණා, ඔන්න ඒක එච්චරයි, දැන් ඉතින් අපි ඕක ගැන කතා කරලා වැඩක් නැහැ වගේ කියලා හිතනවා නම් ඒක මේ රටේ පරමාධිපත්‍ය බලයේ හිමි මහජනතාවට කරන බරපතලම අවමානයක්. ඒ නිසා ගරු කථානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා, මම බිසිනස් කමිටුවේ එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන කමිටුවේ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මන්ත්‍රීවරයෙක් හැටියට මට වගකීමක් තියෙනවා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලන්න, ඒ වගේම බැගෑපත්ව ඉල්ලන්න, පළමු කොටම මේ ඇතිවෙච්ච සංසිද්ධිය පිළිබඳව අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද, ඒ අවස්ථාවේ විවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කවුද, ඒ අය කුමන අරමුණක් ඇතුව එවැන්නක් කරාද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාපත් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් පත් කරන්න, එසේ කිරීමෙන් පමණයි මේ බාහිර රටවල් වලට ඕන කරන විදියට ලංකාවේ ඉරණම් කතාව ලියන්න ඒ කැසකවපු පාපී බලවේග පිළිබඳව අපිට හරියට කරුණු අනාවරණය කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලනවා, ඔබතුමා කරපු සදානත් මගේ කෘතිය ඇතුළත් වෙච්ච කරුණුත්, හිටපු ජනාධිපතිවරයාගේ කෘතිය ඇතුළත් වෙලා තියෙන කරුණුත්, ඉන් පසුව සමහර පාර්ශ්වයන්ගෙන් එළියට ආපු කරුණුත්, මේ සියල්ල සැලකිල්ලටගෙන මේ රටේ ජනතාවට යුක්ති ඉටු කරන්න ඒ අපි වෙනුවෙන් නෙවෙයි, අනාගත පරපුරටවත් ඒ විදිහේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම් වලට මුහුණ නොදී මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර ගැනීමේ වගකීම අප සතුව තිබෙන නිසයි මම ඔබතුමාගෙන් කාරුණික
වේලීම. එදින ජනතා ස්වෛරීත්වයට බලපෑම් කරේ අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව. මේ ගොඩනැගිල්ලට තර්ජනය කරලා මේ ගොඩනැගිල්ල විනාශ කරන්න කටයුතු කරලා ඒක බොහොම අමාරුවෙන් අපි නතර කරගත්තා. නමුත් ඔබ කියන විදිහේ විදේශ බලපෑම් වලින්ම ඒක සිද්ධ වුණයි කියලා මට තොරතුරු නෑ. නමුත්
මම කියන්නේ නෑ බාහිර සාධක කියලා දෙයක් මේකට කිසිම බලපෑමක් තිබ්බේ නෑ කියලා. බාහිර සාධක තිබ්බා. බාහිර සාධක අභ්‍යන්තර සාධක සමාවෙන්න. අභ්‍යන්තර සාධක කියලා දෙයක් තිබ්බා. අභ්‍යන්තර සාධක බාහිර සාධක කලමනාකරණය කරා තමන්ට ඌමනා ඉලක්කයක් කරා මෙහෙවන්. ඔබතුමායි පොතේ ඔබතුමාගේ ප්‍රකාශය සඳහන් වෙන්නේ ඒක. මම කියන්නේ බාහිර සාධක හරි. ඒක අපි දන්නවා. ඒ නිසා කැළඹීමක් ඇති වුණා. ඇති වෙන්න තරම් තුඩුදුන තත්ත්වයක් තිබ්බා. හැබැයි ඒවා බාහිර සාධක විසින් ඒ අය අභිමත ඉලක්කයක් කරා මෙහෙවන්න කටයුතු කරාද නැද්ද? ඒක ගැන හොයන්න අපිට වගකීමක් තියෙනවා. ඒක හොයන්න නැතුව ඒක ඉතිහාස පොතේ තවත් එක කොලයකට යට කරලා පොත අපි පොත වහලා දානවා නම් මං හිතන්නේ අපි අනාගතයට කරන අපරාධයක්.
හොඳයි, ඔබතුමා කියන දේ ගැන මට ඔය කියන විදිහේ තර්ජනයක් ගැන නම් මම කොවිලාවකත් ඔබ දැක්කේ නැහැ. මම දැක්කේ මෙතෙන්ට ඇවිල්ලා අපි සියලු දෙනාටම ජීවිත තර්ජන කරපු අවස්ථාව තමයි මම දැක්කේ. ඒක තමයි අපේ ස්වෛරීත්වයට කරපු බරපතලම හානි. ඒ බරපතල හානිය වගේම මේ ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා තම මොහොතකින් එන්නත් මෙතන සිටි අපි සියලු දෙනාගේම ජීවිත නැති කිරීමත් ඒ වෙලාවේ එදා තිබුණු தත්යේ හැටියට ඒක විය හැකිව තිබුණු බරපතල කාරණයක්. ඉතින් ඒ නිසා ඒ ගැන අපි කල්පනා කරමු. ඒක ඒ වගේ අවාසනාවන්ත සිද්ධීන් තවත් මෙහෙ නොවෙන්න අපිත් දැනගන්නට ඕන. අපේ අතින් විශාල ඔය වාගේ අඩුපාඩුකම් සිද්ධ වෙනකොට තවත් මිනිස්සු ඇඟිලි ගන්න පුළුවන්. ඒක නවත්තන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක තමයි ඒ ආර්ගලයේ කටයුතු සමයේ මුල සිටම අපි දැක්ක දේ තමයි ඒක. ඒ නිසා බොහොම ස්තුතියි ඔබතුමා ඒ කාරණේ මතු කරාට. දැන් මූලාසනයේට මම ආරාධනා කරනවා විපක්ෂ අපේ නියෝජක කථානායකතුමාට. බොහොම ස්තුතියි.
ගරු රංජිත් සිමලා අපිට එවන්න තුමා.
යෝජ කතා නැතුවනි මට කොච්චරක් වෙලාව තියෙනවද?
ඔබතුමාට මිනිත්තු 25ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ බැංකු සංශෝධන පනත් කෙටුම්පත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් යටතේ නියමය 2023/19 දිනිතේ අංක 2262/22 අතිවිශේෂ ගැසට් පත්‍රයේ, එවැගේ 2969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි 2024/27 දිනිතේ 2370/15 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පිළිබඳ කරුණු කිහිපයක් පැහැදිලි කරන්න කැමැති. විශේෂයෙන් බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කතා කරොත් 1988 අංක 30 දරන බැංකු පනත මගින් තමයි මහ බැංකුව විසින් විශේෂයෙන්ම අපේ රටේ මේ වාණිජ බැංකු සහ විශේෂිත බැංකු 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. වාණිජ බැංකු 24ක් සහ විශේෂිත බැංකු 6ක් මේවා අධීක්ෂණය කරනු ලබන්නේ, මඟ පෙන්වනු ලබන්නේ, පාලනය කරනු ලබන්නේ. මේ පනත අවසාන වරට සංශෝධනය වුණේ 2006 වසරේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන්නේ දැන් අවුරුදු 18කට ඉස්සරලා. ඉතාමත්ම දීර්ඝ කාලයක්. මෙවැනි දීර්ඝ කාලයකදී මොන තරම්ක් කරුණු වෙනස් වෙනවද? අපි උදාහරණයක් ගත්තොත් මේ අවුරුදු 18ේදී බැංකුවක දාල වශයෙන් ගිණුම් පවත්වා ගැනීමේ ක්‍රමවේදය පමණක් බැලුවත් අපේ පොතේ තිබුණු ගිණුම් මොන තරමක් දුරට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට මාරු වුණාද කියලා මේ අවුරුදු 18 අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 18ක කාලයක් තුළ ඌ වෙනස්කම් සඳහා ලොවට ගැලපෙන ක්‍රමයට, ජාත්‍යන්තරයට ගැලපෙන ක්‍රමයට, රටට ගැලපෙන ක්‍රමයට මේ විශේෂ පනත වෙනස් කිරීම තමයි අද දිනේ යෝජනා වෙන්නේ. මේක යාවත්කාලීන කිරීම. ඒක ඉතාමත්ම ආර්ථික වශයෙන් බැලුවොත්, මූල්‍යමය වශයෙන් බැලුවොත් ඉතාමත්ම අවශ්‍ය කාරණාවක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක අරමුණ කෙටියෙන් සඳහන් කරොත් මූල්‍යංශයේ මුළු අත්කම් වලින් දල වශයෙන් 62% නියෝජනය කරන බැංකු අංශය වේගයෙන් වෙනස් වීමින් සහ වඩාත් සංකීර්ණ වෙමින් පවතින අතර ඇතම් බැංකු ඒවායේ ප්‍රමාණය, පරිමාණය, සංකීර්ණත්වය සහ අන්තර් සම්බන්ධිතභාවය නිසා පද්ධතිමය වශයෙන් වැදගත්කමක් දරයි. එම නිසා තිරසාර ආර්ථික වර්ධනයට සහාය වෙමින් බලපත්‍රලාභී බැංකුවල මූල්‍ය හා මෙහෙයුම් කටයුතු වල ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමට සහ ඒ සඳහා අදාළ වන නියාමන රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. 2021 දෙසැම්බර් 31 දිනට බැංකු අංශයේ බලපත්‍රලාභී බැංකු 30කින් මම කලින් කියව කාරණා වෙනම් බලපත්‍රලාභී වාණිජ බැංකු 24කින් සහ බලපත්‍රලාභී විශේෂ බැංකු 6කින් සමන්විත වූ අතර බැංකු අංශයේ මුළු වත්කම් හා තැන්පතු පිළිවෙලින් රුපියල් ට්‍රිලියන 22.4 ට්‍රිලියන බිලියන 16 සහ රුපියල් මේ ට්‍රිලියන 16.6ක් ගින් සමන්විත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මුළු වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 22.4යි, තැන්පතු ට්‍රිලියන 16.6යි. ගිණුම් හිමිව ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ බැංකුවල 5,70,00,000ක්. මේ 5,70,00,000 160%ක් වාගේ රුපියල් 5,000ට අඩු කුඩා තැන්පත්කරුවන්. ඒ නිසාම බැංකු පද්ධතියක ආරක්ෂාව, එහි තියෙන විශේෂයෙන් නීතිමත් තත්ත්වයන් යාවත්කාලීන කිරීම, ලොවට ගැලපෙන ලෙස ඒවා ගැනීම කොතරම් වැදගත්ද කියන එක මේ ගරු සභාවට පැහැදිලි කරන්න මම කැමතියි. බලපත්‍රලාභී බැංකු සඳහා ශක්තිමත් කරන ලද නියාමන රාමුව මගින් විදේශ අරමුදල් ප්‍රභයන් වෙත ළඟා වීමට සහ ගෝලීය පැවැත්ම පුළුල් කිරීමට අපි ලෝකෙත් එක්ක මුල්මෙ වශයෙන් සම්බන්ධ වෙලා තියෙන විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා මහා බැංකුව හැරුණකොට මේ බැංකු පද්ධතියත් එක්ක. ඒ නිසාම මෙහි යාවත්කාලීන කිරීම සහ ලොවට ගැලපෙන විදිහට මෙහි අවශ්‍ය තත්ත්වයන් වෙනස් කිරීමේ ලොකු වැදගත්කමක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ බැංකු සංශෝධන පනත් කෙටුම්පත ප්‍රධාන ලක්ෂණ කිහිපයක් කිව්වොත් බැංකු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම්, බැංකු බලපත්‍රයක් ආයුධම් කිරීමේ සඳහා සුදුසුකම් ලැබීමට අනුකූල විය යුතු අවශ්‍යතා. මේවා අපි යුගයට ගැලපෙන පරිදි අද මේ පනතේ යෝජනා වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කොටස් හිමිකරුවන්ගේ සුදුසුකම් සඳහා වන නිර්ණායක වැදගත් අයිතිවාසිකමක් එනම් නිකුත් කරන ලද ඡන්ද හිමි කොටස් ප්‍රාග්ධනයේ 10%කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම සඳහා අනුමැතිය ලබා දීම සඳහා කොටස් හිමියන්ගේ යෝග්‍යතාවය තක්ෂේරු කිරීම, කොටස් හිමියන්ගේ මේ කියන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම අයිතිය සනාත කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම කිරීම 10%කට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි කර ගන්නවා නම් ඔවුන්ගේ සුදුසුකම් සොයා බැලීමේ අයිතියකුත් මේ තුලින් ලැබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක ඉතාමත් වැදගත් නැත්නම් කුමන ආකාරයෙන් හෝ මුදල් හොයපු කෙනෙකුට නැත්නම් මේ බැංකුවක් අත්පත් කර ගැනීමේ පහසුවක් ක්‍රමවේදයක් තිබුණා ඒක වැළැක්වීම තමයි වඩාත් මේ විනිවිදභාවයෙන් යුතුව බැංකුවල අයිතිය සනාථ කර ගැනීම මේ තුලින් බලාපොරොත්තු වෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදේශීය බැංකු ශාඛා පාලිත සමාගම් බවට පත් කිරීම බැංකු හිමිකාරීත්වය බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක වැදගත් අයිතිවාසිකමක් අත්පත් කර ගැනීමට අදාළ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති විට ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග වාණිජ්‍ය බැංකුවක වැදගත් අයිතිවාසිකමක් අත්පත් කර ගැනීමේදී තියෙන අදාළ ප්‍රතිපාදන ඛණ්ඩනය කරලා තියෙනවා උල්ලංඝනය කරලා තියෙනවා නම් ඒක කොහොමද ඒක සඳහා ක්‍රියාමාර්ග ගන්නෙ අත්පත් කර ගැනීම එක් කිරීම සහ ඒකාබද්ධ කිරීම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකට බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ව්‍යාපාර කටයුතු ව්‍යාපාර කටයුතු වලින් කොටසක් අත්පත් කර ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් සහ බලපත්‍රලාභී බැංකු සමග එක් කිරීම හෝ ඒකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනයට අදීශේණේ රටත් වෙන වෙනත් මුල් ආයතනයක ව්‍යාපාර හෝ ව්‍යාපාර කොටසක් අත්පත් කර ගැනීමට සහ ව්‍යාපාර කටයුතු කොටසක් විකිණීමට හැකියාව ලබා දීම මේ අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රායෝගික කාරණාවලට මේ අවුරුදු 18කට පස්සේ විසඳුම් හොයලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම ඒකාබද්ධ අධීක්ෂණය සමානුපාති පාතිකත්වය ගැළපෙන විදිහට අධීක්ෂණය කිරීමට ඒ බැංකුවට ගැළපෙන ක්‍රමවේදයක් යොදා ගැනීම ප්‍රාග්ධනය විශේෂයෙන්ම බැංකුවක වැදගත්ම වෙන කොටසක් තමයි ප්‍රාග්ධනය මේ ප්‍රාග්ධනය පවත්වා ගැනීම සඳහා යම් නිශ්චිත නීතිපද්ධතියක් නීතියක් සකස් කිරීම ඒ වගේම වැදගත් වෙන කොටසක් තමයි ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ඒකත් එක්කම සම්බන්ධ වෙන කාරණාවක් ගරු නියෝජ්‍ය කතානායක ලාභාංශ ගෙවීමේ සීමාවන් මම පංකෝටි 70 ලක්ෂයක් ඉන්නවා කියලා මේ ගිනුම් හිමියෝ තාම කුඩා මිනිස්සුත් ඉන්නවා ඒ නිසා මේකෙදි කියනවා ලාභාංශ ගෙවීමට පෙර කරුණාකරලා මේක තියෙන ද්‍රවශීලවත්කම් වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය ප්‍රමාණවත්ද ප්‍රාග්ධනික මුදල් ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එක ගැන වගකීමක් ගන්න මේ තුලින් නීතිය සම්පාදනය වෙනවා මොකද වැදගත් වෙන්නේ අර 10%කටත් අඩු ප්‍රමාණයක් වෙච්ච කොටස්කරුවන්ගේ ලාභාංශ ගෙවීමට පෙර අර ලක්ෂ ගණන් කෝටි ගණන් ඉන්න සම්පත් හිමියන්ගේ ආරක්ෂාව බැංකුවේ ආරක්ෂාව ගැන බැලීම. ඒ නිසා මේ අද මේ සංශෝධනය වෙන බැංකු පනත ඉතාමත් ප්‍රගතිශීලී පනතක් කියලා අපිට කරුණු දක්වන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමස්ත ජනතාව වෙනුවෙන් සමස්ත බැංකු පද්ධතිය ආරක්ෂා වෙනුවෙන් ගන්නා වූ තීන්දුව තීරණ රසක් තමයි අද මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අපි කටයුතු කරන්නේ. ඒ වගේ ගිණුම් සහ විගණනය සඳහා වන අවශ්‍යතාවන් බලපත්‍රලාභී බැංකුවල ගිණුම් සඳහා අවශ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම වර්ෂයේ ගත වෙලා මාස 2කින් මේවා ඉදිරිපත් කළ යුතුමයි කියලා නීතියක් එනවා. ඊළඟට මේවා විගණනය කරන කණ්ඩායම අවුරුදු 6කට වෙනස් විය යුතුයි කියලා. විගණන වාර්තා ඉදිරිපත් කිරීම මාස 3ක් තුල. ඒ නිසා අපි දන්නවා ව්‍යාපාරික ආයතනයක විගණනය කියන්නේ ඉතාම වැදගත් කොටසක් එයින් තමයි කොටස් තිබෙ වෙන්න පුළුවන් රජය වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් ඒ සැබෑ තත්ත්වය දැනගන්නේ ඒ සඳහා නිශ්චිත නීතියක් මේ අනුමත වීම ඉතාමත් වැදගත් ඒ වගේම සම්බන්ධිත පාර්ශ්ව සමග ගනුදෙනු බැංකුවේම අධ්‍යක්ෂවරයෙක් වෙන්න පුළුවන් ඔහු ණයක් ගන්නවා නම් ඔහුට මොකද්ද තියෙන සීමාවන් කියන එකත් මේ තුළ කතාබහට ලක් වෙනවා ගරු ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් යෙදෙනවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම තොරතුරු සපයන ලෙසට මහා බැංකුවට තොරතුරු ලබා ගැනීමට මේ මූල්‍යමය කටයුතු පිළිබඳ මේ ආයතනවල තොරතුරු ලබා ගැනීමට තියෙන අයිතිය වඩාත් පුළුල් වෙනවා ඒ වගේම බැංකුවක් බැංකු කටයුතු වලට එහා වෙනත් ව්‍යාපාර වේ දෙනවා නම් ඒ පිළිබඳ සීමාවක් උන්ට කාල සීමාවක් දෙලා ඉවත් වෙන්න මේ බැංකුවේ ආරක්ෂාවට ඒ නිසා එවැනි සුවිශේෂී කරුණු රාශියක් ඇතුළත් මේ බැංකු පනත මම දකින්නේ යුගයේ අවශ්‍යතාවයක් හැටියට අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම අපි පහුගිය සතියේ මහ බැංකුව ගැන දිගින් දිගටම කතා කරපු වැටුප් ප්‍රශ්නට ජනාධිපතිතුමා ඉතාම සාධනීය වැඩපිළිවෙලක් වදලා ඉතාම පිළිගත හැකි කණ්ඩායමක මේ කමිටුවක් පත් කරලා තිනවා මාසයක් තුල වාර්තාවක් දීලා ඒක බොහොම විවෘතභාවයෙන් මුදල් කාර්යක සභාවට ඉදිරිපත් කරලා තීන්දුවක් ගන්න
එනිසා මම දකින්නේ මිතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව මේ හැම කටයුත්තක්ම සිදුවෙන අවස්ථාවක් හැටියට අපිට කතා කරන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ බැංකු ගැන කතා කරද්දී අපිට රජයක් හැටියට හැම පැත්තකින් බලලා කතා කරන්න ඕනේ. මොකද දැන් අපි පරාටේ නීතිය ගැන කතා කරා. හැබැයි අපේ රටේ 2014 තිබිච්ච අය නොවන ණය සීමාව 2023 2014 තිබුණ 4.25 2023 වෙනකොට මේක 12.78කට ඇවිල්ලා තියෙනවා. ඉතින් රජයක් තීරණ ගනිද්දී මේ හැම පැත්තක්ම බැංකුවල ආරක්ෂාව වාගේම අනිත් පැත්තෙන් අපි ඒ බැංකුවල ආරක්ෂාව මෙවැනි හැම දෙයකින්ම අද ගේනේ පනතත් එතෙන්ට යොමු වෙන කාරණාවක්. වෙනන ගමන් අපි දැන් පරාටේ නීතිය නයි අයකර ගැනීම නීතියට සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. හුඟ දෙනෙක් අහනවා දැන් ඒකේ තත්ත්වය මොකක්ද කියලා. ඒක දැන් කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා ඉන්පසුව නීති කැනුපත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ආයි කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා දැන් ගැසට් එකේ නිකුත් වෙලා තියෙනවා. අප්‍රේල් මාසේ 4 වෙනිදා වෙනකොට මේ සංශෝධනය කිරීම සඳහා වූ ගැසට් එකට විරෝධතායනව නම් අපි සති දෙකක් කාලයක් දීලා තිනවා. ඒ කාලේ නිමා වෙනවා. ඉන්පස්සේ අපිට පුළුවන් පළවෙනි පාර්ලිමේන්තුවට මේක දාලා මේ සංශෝධනය දෙසැම්බර් මාසේ 15 වෙනිදා වෙනතෙක් ණය අයකර ගැනීම පනත සංශෝධනයක් ගේන්න පරාටේ බලතල පාවිච්චි නොකිරීම සඳහා. ඉතින් මේ අපි රජයක් හැටියට බැංකුත් ආරක්ෂා කරගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයත් ආරක්ෂා කරගෙන යන්න උත්සාහ කරන බොහොම අභියෝගාත්මක ගමනක් බව පැහැදිලි කරන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට අමතරව අද ගේන පරාටේ සමාවෙන්න මේ වැට් සංශෝධනය මේකෙන් පළවෙනි කියන්නේ මේකෙන් අලුතෙන් වැට් බද්දක් හැමෙන්නේ නැහැ. අපි 15 සිට 18 දක්වා වැට් බදු අනුපාතය වැඩි කරා. අනේ ඒ සඳහා වූ මේ කැබිනට් අනුමැතිය ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ලැබුණා. අපි 12 වෙනි මාසේ 19 වෙනිදා 2023 2023 ඇලයිඩක් 22 කියන ගැසට් පත්‍රය නිකුත් කරා. ඒ ගැසට් පත්‍රය නීතියට අනුව මාස 4ක් තුළ පාර්ලිමේන්තුවට ගෙනීම තමයි අද කරන්නේ. මේකෙන් අලුතෙන් කිසිදු බද්දක් හැනවෙන්නේ නැහැ. අපි මේ තුළින් බලාපොරොත්තු වුණා මේ සීමා වැඩි කිරීම තුළ දළදේශ නිෂ්පාදිත සාපේක්ෂව 0.72ක ආදායමක් රුපියල් බිලියන 202ක් ළඟා කරගන්න ඒ සඳහා තමයි මේක වැඩි කරේ කියන කාරණාවත් කියන්න අවශ්‍යයි. අර ඇමතිතුමා කිව්වා අපි දැන් නියමාකාරයට බිල්පත් ගෙවනවා කියලා. මම මහා භාණ්ඩාගාරයේ පැත්තෙන් කියලා අපි දැන් මාසයකට වැඩි කිසිම බිල්පතක් නීත්‍යානුකූලව ලැබෙන බිල්පතක් රඳවාගන්නේ නැහැ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යවරයා හැටියට ධනාධිපතිතුමා බාර ගන්නකොට ගෙවී නොගෙවූ බිල්පත් වලින් පිරීලා තිබුණේ බිලියන 360ක් තිබුණා. පොඩි පොඩි මිනිසුන්ට ලක්ෂ 2-3 පාරවල් හදපු අයට. අද අපි ළඟ තියෙන්නේ මාසික බිල්පත් පමණමයි නීත්‍යානුකූලව ලැබෙන හැම බිල්පතක්ම ගෙවන්න. මෙන්න මේ රාජ්‍ය ආදායම අභියෝග මැද වර්ධනය කරගත්ත නිසා තමයි නියෝජ කතානායකතුමනි අපිට ඒ කතාව අද කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ක්‍රම සහ විධි කාර්යක සභාවේ ඊයේ ඉදිරිපත් වුණු වාර්තාව ඉතාම වැදගත්. ඔවුන් අපිට ඉතා වැදගත් කරුණු පෙන්නලා දෙනවා. මේ ගැන විපක්ෂ නායකතුමත් විශේෂ මේ සොයා බැලීමක් කරා. මගේ අවධානයට යොමු කරා. මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ වාර්තා සහ ප්‍රායෝගිකත්වය අතරත් යම් වෙනසක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ වසර 30 කිහිපයක් ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ ප්‍රමාණය 135ක් දැන් අය කරගෙන තියෙනවා. මෙන් 90%ක් නඩු අපේ රටේ තියෙන නීතිමය පද්ධති ඉදිරියට මම හිර වෙලා තියෙනවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. රේගුවේ අය වෙන්න තියෙන ගාන අපි විශාල වශයෙන් අපිට කියන්න පුළුවන්. හැබැයි 90%ක් තියෙන රාජ්‍ය ආයතන වලින් අපිට ගන්න තියෙන්නේ. ඉතින් රාජ්‍ය ආයතන වලින් අය කර ගැනීම කියන ප්‍රශ්නේ තවත් පැත්තක්. මේකේ යන චිත්‍රය මෙච්චර ප්‍රමාණයක් අය කරගන්න නැතුව අපි අලුත් බදු ගේ ඒ චිත්‍රයට වඩා වෙනස් අභ්‍යන්තරයක් මේක තුළ තියෙනවා. අන්න ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී මම මේ පිළිබඳ පූර්ණ විස්තරයක් මොකද්ද භාණ්ඩාගාරයේ පැත්තේ මේ ගැන කතා කරන්න කියන කාරණාවත් මේ සභාවට ඉදිරිපත් කරන්න මේ කැමැතියි. ඒ වගේම ඊයේ ඉදිරිපත් වුණු වැදගත්ම කාරණාවක් මේ ලංකාවට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනිත භාණ්ඩ එද්දි ඒ තොටුපලේ වටිනාකම සහ නැත්නම් ගොඩ බාධ්‍ය තියෙන වටිනාකම සහ ඒකට බදු එකතු වීමේ පසු ඒ භාණ්ඩ කිලෝවකට අපි හිතමු අර්ථාපල් කිය කිලෝවකට එකතු වෙන මිල සහ වෙළඳපොලේ මිල අතරදීන දැවැන්ත පරස්පරය. දැන් මම මේ පහුගිය සතියේ ඉඳලා දෛනිකව මේ රේගුවෙන් මේ වார்த்தාව ගන්නවා. ඇත්තට මේකේ වෙනසක් තියෙනවා. හැබැයි ඒ වෙනස ගැන අපි එක පැත්තකින් තව මේකේ ප්‍රවාහණය වෙන්න පුළුවන් ආනයන කරුවාගේ ලාභ පරාශය වෙන්න පුළුවන් තොග වෙලෙන්දාගේ ලාභ පරාශය ඔහුගේ වෙදම් වෙන්න පුළුවන් සිල්ලර වෙලෙන්දාගේ ප්‍රවාහණය සහ ලාභ පර ඒවත් තියෙනවා හැබැයි යම් අසාමාන්‍ය තත්ත්වයක් අපි දකිනවා ඒ නිසා මම මේ පළවෙනි ඊයේ දවසේ ඉඳලා ලැබෙන මේ තොරතුරු සියල්ලම වෙළඳාම් මාත්‍යතුමාට ලිඛිතව යවන්න බලාපොරොත්තු වෙනවා එතුමාගේ නීතිමය පරාශය තුළ එතුමාගේ මේ විශේෂයෙන්ම පාරිභෝගික සේවා අධිකාරියටගේ පරිමාව තුළ අනිත් පැත්තෙන් එතුමාට තියෙන තරඟකාරී වෙළඳාමට යොමු කළ හැකි සත්සුවාගේ ආයතන තුළින් කොහොමද අපි මේ ලාභ පරාශය සාධාරණ තැනකට ගේන්නේ කියන එක හොයා බලන්න අපි මේ පළවෙනි ඉඳලම එතුමාට මේ වාර්තා ටික යොමු කරනවා මේ ටික සංකීර්ණ ප්‍රායෝගික කාරණයක් බවත් අපි කියන්න අවශ්‍යයි මොකද කියනවාගේ පහසු නැහැ ඒකේ යම් තැනකට මේ තරංකාරී ලාභය පරමාර්ථ කරගත් වෙළඳපොළක මේක පාලනය කිරීම පිළිබඳ ප්‍රායෝගිකව විශාල ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒ ප්‍රශ්නට අපි සියලු දෙනා එකතු වෙලා පිළිතුරු සෙවිය යුතුයි කියලා මම මේ යෝජනා කරන්න කැමතියි ගරු මේ කතානායක නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම ඊයේ දවසේ අද දවසේ ආන්දෝලනාත්මක කතාවක් තිබුණා මේ බදු ගැන කතා කරද්දී සුරා බදු කියන්නේ අපේ තුන්වෙනි බද්ද සුරා බදු නදාරින් හතර දෙනෙක් මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් විකුණන්න පොලිසිය කණ්ඩායමකට නැත්තම් ඔවුන් මම හිතන්නේ මේ 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 ඔත්තුකරුවන් හැටියට ගිහිල්ලා මේක ගන්න උත්සාහ කරන්න ඇත්තේ මේ අත්අඩංගුවට ගත්තා කියලා මම ඊයේ ඒ අවස්ථාවේ මේක කරුණු හොයා බලලා පොලිසිය වාර්තාව ගෙන්නගෙන හතර දිනාගෙම වැඩ වහම අපි තහනම් කළා ඒ වගේම මේ සුරාබද්දු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය වැටලි මාංශය සම්පූර්ණ ප්‍රතිසංවිධානය කරන්න මම මේ කොමසාර ජෙනරාල්වරයාට වහම දැනුණු සම්පූර්ණ ප්‍රතිසංවිධානය කරන්න ඒ වගේම අපේ තියෙනවා මේ විශේෂ අධීක්ෂණයක පහක් ඒ පහත් වහම ප්‍රතිසංවිධානය කරන්න ඒ වගේ මේ පහුගිය මාස 3 ඔවුන් කළ වැටලීම් ඔවුන් පැවරු නඩු ඒවා ප්‍රතිඵල පිළිබඳ වාර්තාවකුත් දින දෙකක් තුළ ලබා දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ ලැබෙන ප්‍රායෝගික කරුණු මත හෝ මේවා හැකි තරම් නිවැරදි කරන්න කටයුතු කරන්න ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි අද එන එක තව මේ රෙගුලාසියක් තමයි ආනන්‍ය අපරණ පාලන පනත යටතේ එන රෙගුලාසියක් විශේෂයෙන්ම සංක්‍රමණිකයන් දිරිමත් කිරීම සඳහා මේ ඒ අමාත්‍යංශය යෝජනාවක් පරිදි විදේශ රැකියා අමාත්‍යංශ යෝජනාවක් පරිදි අපි ඉඩ දුන්නා මේ විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේමට අවස්ථාවක් දුන්නා ඒක අපි දුන්නේ දෙසැම්බර් මාසේ 2023 දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණයි දැන් අපි මේ යෝජනාවෙන් ඉදිරිපත් කරන්නේ ඒ දවස වෙනකොට ලබා දීලා තියෙන බලපත්‍ර හිමියන්ට ඔවුන් මේ වාහන ගෙනත් තිබුණේ නැත්නම් ඔවුන්ට ණයවිරි ලිපි මේ විවෘත කිරීම සහ වාහනය ගෙන්නන්න අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකල් කාලයක් ලබා දීම තමයි අපි මෙතනින් යෝජනා කරන්න කරු
අනුරූපී දර්ශනය අප
දැන් හුඟක් වෙලාවට ලෝකේ මේ විද්‍යුත් වාහනවල තාක්ෂණික දියුණුවක් ඇති වෙලා තියෙනවා නමුත් ලංකාවට ගෙන්න හුඟක් වාහනවලට අවශ්‍ය කරන තාක්ෂණික සහය ලංකාවෙන් ගන්න බැහැ ඒ කියන්නේ ගෙන්න අය දිහා බලනකොට ඉල්ලුම් කරන අය දිහා බලනකොට ලෝකේ දැනට තියෙන ඉහළම තාක්ෂණයෙන් යුතු විශාල මිල ගණන් වල අය තමයි අපි දැකලා තියෙන ලංකාවට ගෙනල්ලා තියෙනවා කියලා. ඒ නිසා මේක එක්තරා විදිහක ඔබතුමාලා හිතන දේ සිද්ධ වෙනවද එහෙම නැත්නම් වෙනත් පාර්ශ්වයකට සාහනයක් ඇති වෙනවද කියන කල්පනා කරන්න වෙයි. මොකද ගෙන්නන වාහන දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් Nissan වාහනයක් අපි ගත්තොත් Toyota වාහනයක් ගත්තොත් ඒකේ තියෙන මොඩලයන් තියෙනවා ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්. සමහර ගෙන්නලා තියෙනවා BMW Benz වාගේ දේවල් වලට ලංකාවේ පහසුකම් නැහැ. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම ඔය කියන අරමුණ ඉටු කර ගැනීම සඳහා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ගමන් කරන වාහනයක් සඳහා නම් ඒකේ ඒ විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
භාවන්සිතේ අපිට
තමයි වැදගත් යෝජනාව දරු මේ නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා කියන කාරණාව. ඒ වගේම අපි දැනටමත් දැන් මේකේ බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා මේ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා නමුත් මේ 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 නිසියාකාරව මේක ඒ බලපත්‍රයට අනුව එනවද ඒ කොන්දේසියන් වලට අනුව එනවද කියන කටයුත්ත ඒ සොයා බැලීම කරන්නේ රේගුවෙන්. එනිසා රේගුවේ මේ පිළිබඳ ලැබුණු යම් යම් කරුණා පිළිබඳ දීර්ඝ පරීක්ෂණයකුත් මේ දවස්වල යනවා. ඒ පරීක්ෂණය මත යම් යම් දඬනයට ලක් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඊටත් එහා ගිය පුළුල් සොයා බැලීමක් තමයි එතුමාගේ යෝජනා කරන්නේ. මම හිතනවා අපි සැලකිල්ලට භාජනය කළ යුතු කරුණු කියලා. අද දවසේ මම ඉදිරිපත් කරන්නේ මේ යෝජනා තුන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයයි කාරණා පිළිබඳ පැහැදිලි කළාවි අපේ දිලුම අමුණුගම අමාත්‍යතුමා. මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සතිය ආර්ථික වශයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් වුණු සතියක්. විශේෂයෙන්ම මේ ජනා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාර්තු මාසයේ අවසාන ඉදිරිපත් කරපු වාර්තාව මේ රටේ ආර්ථිකය ගැන කල්පනා කරන බොහෝ අයට වැදගත්. අපේ මේ උද්දමනය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ 0.9 පවත්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආහාර උද්දමනයේ 3.8 ආහාර නොවන උද්දමනයේ ඍණ මේ 0.5. ඉතින් මේක යම් ආකාරයක අපි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මුණ දුන්න තත්වය 70% පොදු උද්දමනයක්. ලෝකේ 5 වෙනි තැනට උද්දමනය වර්ධනය වුණු රටක මේ 0.9 උද්දමනයක් පවත්වා ගන්න උද්දමනයක් අවශ්‍යයි රටක ආර්ථිකයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ පවත්වාගෙන යන්න ලැබීම හොඳ සාධනීය ලක්ෂණයක්. අපි යම්කිසි ගමනක් යනවා කියන කාරණාව පිළිබඳ ඒ වගේම මහා බැංකුවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ දිනෙම මාර්තු මාසයේ අවසානයේ ඒකෙත් අපිට සතුටු විය හැකි කරුණු. හැබෑවට මේ රටේ ආර්ථිකය ගැන හිතනවා නම් සතුටු විය හැකි කරුණු රාශියක් තියෙනවා. සංචාරක ඉපැයීම් ප්‍රමාණය 23 පෙබරවාරි සිට 24 පෙබරවාරි වෙද්දී 113.9% වැඩි වුණු බව එහි සඳහන් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම කොටස් වෙළඳපළ 2022 පෙබරවාරි වලට පස්සේ වැඩිම මාසික සුද්ධ ලැබීම 24 පෙබරවාරි ලැබුවා කියලා කියනවා. ඒ වගේම 24 මුල් කාර්තුවේ 7.42 වර්ධනයක් කොටස් වෙළඳපළ ලබා ගත්තා කියලා වාර්තාවේ කියනවා. ඒ වගේම අපනයනය 23 පෙබරවාරි සිට 24 පෙබරවාරි වෙද්දී 7.9 වර්ධනයක්, 24 ජනවාරි සිට 24 පෙබරවාරි වල ඇඟලුම් 10.8% වර්ධනයක්. ඉතින් මේවා ඉතාම සාධනීය කරුණු. මේ ඇඟලුම් කර්මාන්තයත් බොහෝ විට පහළට එන බීතිකාවක් මේ රටේ තිබුණා. නමුත් ඒ අභිභවාගෙන ඉදිරියට යන බව මේ වාර්තාව සඳහන් කරනවා. විදේශ ප්‍රේෂණ බැලුවොත් 23 පෙබරවාරි සිට 24 පෙබරවාරි වෙද්දී ඩොලර් මිලියන 407 ඉඳන් 476 දක්වා 16.9% වර්ධනයක්. ඒ වගේ රුපියල අධි ප්‍රමාණ වීම 23 පෙබරවාරි සිට 24 පෙබරවාරි වෙනකොට 363 හුවමාරු ඩොලරය සහ රුපියල 301 17% රුපියල අධි ප්‍රමාණ වීම මෙහි සඳහන් වෙනවා. 24 මේ වෙන විට මේ වර්ෂය තුල පමණක් 7.6% වර්ධනයක්. මුදල් වර්ග 24ක් එක තමයි මේ මුදල් පැෂ රුපියල වර්ධනය හොයා බලන්නේ. 24ම එක බැලුවත් රුපියල වර්ධනය වුණා කියලා මේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේ තුල පමණක් මහා බැංකුව ඩොලර් මිලියන 240ක් මේ රටේ වෙළඳපොළේ මිලදී ආරම්භ කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකේ අදහස මේ 240 මිලදී නොගත්තා නම් රුපියල අධි ප්‍රමාණ වීම මීටත් වඩා එහා යනවා. මොකද අපි මුකුත් නැතුව අර මේ සංචිතයක් නැතුව හිටපු රටක් දැන් අද ඩොලර් බිලියන 5කට ආසන්න ප්‍රමාණයකට අපේ සංචිත ළඟා වෙමින් ඉන්නවා. ඉතින් මේක යම්කිසි ආකාරයක ධනාත්මක අපි සතුටු විය හැකි කරුණු හැටියට අපි පිළිගන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායක තුමනි. ඒ වගේම අපි නිතර කතා වුණ එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. මේ සභාවේ මම හිතන්නේ මේ වර්ෂය තුළ වැඩිම කතා වුණු කාරණාවක් තමයි මේ සීනි බදු වංචාව කියන වචනය. මේ 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 හැම දෙයක්ම වඩාත් නිවැරදි ක්‍රමවේදයකට අනුගත කිරීමේ වැඩපිළිවෙළක් රජය තුළ තියෙනවා. මොකද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තුළ ඒක පණවන පැනවීමේ ක්ෂණික සහ මේ හදිසි හැකියාවත් එක්ක යම් ආකාරයක ඒ බද්ද පැනවූ වහාම රට ඇතුළේ යම්කිසි තොගයක් තිබුණා නම් ඒ තොගයට ඒ පැනවූ බද්ද වැඩි කරා නම් ඒ වැඩිවීමේ වටිනාකම ආරෝපණය වෙනවා. ඒ වගේම අපි අම් අවස්ථාවක රජයේ සද්භාවයෙන් අඩු කිරීමක් කරා නම් ඒ අඩු කිරීම වෙළඳපොළේ අඩු නොවුණා නම් ඒ වාසියත් ආනයන කරුවාට හෝ තොගවෙළෙන්දාට යනවා. මෙන්න මේක නිසා තමයි මේ ආන්දෝලනාත්මක වැඩි අඩු කරපු වෙලාවෙත් ඇති වුණා එවැනි තත්ත්වයක්, වැඩි කරපු විටත් අපිට එහෙම කතා බහක් ඇති වුණා. මෙන්න මේ නිසා බදු ක්‍රමය සාධාරණ වාගේම එය වඩාත් විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදයක් විය යුතු නිසා අපි කැබිනට් මණ්ඩලය අනුමත වුණා. පසුගිය කැබිනට් මණ්ඩලය අපි ජනවාරි මාසේ 2025 ජනවාරි මාසේ ඉඳලා මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීම සඳහා යෝජනාවක් ඒක කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබුණා. ඒ වගේම මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් අපි බලාපොරොත්තු වුණු විශේෂයෙන්ම විදේශයෙන් ආනයන වෙන ලංකාවේ ඒකට ගැළපෙන ආදේශන තියෙන අර්ථාපල් වෙන්න පුළුවන් ලොකු ලුණු වෙන්න පුළුවන් මෙන්න මේවා ලංකාවේ නිෂ්පාදනය වෙළඳපොළට එන කාලෙ වෙනකොට අර අපි බලාපොරොත්තු වෙන රේගු තීරු බද්දට ඍතුමය වශයෙන් වර්ධනය කිරීමේ වැඩි කිරීමේ හැකියාවක් නීතිමය වශයෙන් ලබා දීලා පැත්තකින් දේශීය ගොවියා ආරක්ෂා කරන අතරම බදු පද්ධතිය තුළ තියෙන විනිවිද භාවය මේ සැකමසු තැන් ක්‍රමානුකූලව ඉවත් කරලා දාන්න. අන්න ඒ නිසා තමයි අපිට මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අවශ්‍ය කිරීමට අපි යෝජනාවක් මේ කැබිනට් මණ්ඩලයේ සම්මත කරගත්තා. ඒ නිසා මම කියන්න උත්සාහ කරන්නේ අපිට ප්‍රශ්න රාශියක් තියෙනවා, අඩුපාඩු රාශියක් තියෙනවා, නිවැරදි කළ යුතු රාශියක් තියෙනවා. අපි හැබැයි අදින් අදිය දවසෙන් දවස මෙන්න මේ කරුණු අඳුනාගෙන ඒ නිවැරදි කිරීම කරන බව මේ ගරු සභාවට කියන්න කැමැති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.